යද රැස්ව සිටින්නේ සතිපතා පැවැත්වෙන යෝගාවචරයන්ගේ කමටහන් ගැටළුවලට අවවාද ලබා ගැනීම සාධර්ම දේශනා වැඩසටහනටයි. පුරුදු පරිදි මුලින්ම යදාගෙන තියෙන්නේ කමටහන් ප්‍රශ්න සාකච්ඡාවයි. ගෞරවනීය ධම්මකුසල ස්වාමීන් වහන්සේගේ දෙපා නැමද ඉතා ගෞරවයෙන් මම ආරාධනා කරනවා කමටහන් ගැටළුවලට අවවාද ලබා දෙන මෙන්. සාදු සාදු සාදු. උපාලි එක ලිඛිත වතාවක් ලැබිලා තිබුණා කිව්වා නේද උපාලි?
ඔව් උදේ.
හා ඉදිරිපත් කරන්න පුළුවන් නේද?
හොඳයි. සාදු සාදු සාදු. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස.
තෙරුවන් සරණයි.
වාර්තා ඉදිරිපත් කරන්න. ගරුතර ස්වාමීන් වහන්සේගෙන් අවසරයි. මාගේ වර්තමාන පරයන්ක භාවනාව පිළිබඳවයි. මා සතිය වඩමින් සිටින විට ආනාපාන සතිය සියුම් වී නැති වුන පසු සිතුවිලි වේදනා ශබ්ද ආදී නොදැනී සතියෙන් සිටින විට දෙයත්ලේ සියුම් කම්පන මද වේලාවක් පවතී. අතරතුර වරින් වර හුස්මක් දැනේ. පසුව හිස පහළට ඇදී යයි. මෙය සිදුවීමට විනාඩි කීපයක් ගත වේ. නමුත් භාවනාවෙන් වරින් වර සතියේ එමින් යමින් පැය දෙකක් තුනක් පමණ ගත වේ. එම කාලය තුල සිදුවන කිසිවක් වාර්තා කළ නොහැක. නින්දක් නොවන කිසිවක්ම නොදැනෙන අවස්ථාව අත්විඳීම සිදුවේ. එම නිදහස් තැනට ගිය විට අවදියෙන් සිටීමට නිදිමත පටන් ගන්නා මොහොත සහ නැවත අවදිවන්නේ කොතනටද කියා දැන ගැනීම වැදගත්ද යන්නත් මෙහිදී භාවනාව ඉදිරියට ගෙන යාමට උපදෙස් ලබා දෙනෙමින් ගෞරව පූර්වකව ඉල්ලා සිටිමි. ඔබ වහන්සේ ඇතුළු සියලු දෙනාට තෙරුවන් සරණයි. සාදු සාදු සාදු.
හරි, එතකොට ওই විදිහට ඒ දෙනකොට මේ අර දේවල් නොදැනී ගිහිල්ලා මේ හිස කඩාගෙන වැටෙන කම්පන චංචල විවිධ ভাইබ්‍රේෂන් වගේ දැනෙන, ඊට පස්සේ මේ ආකාරයට අතරමැද හුස්මක් දෙකක් දැනෙන, ওই විදිහේ යම් කාලයක් ගත වෙනවා. එතකොට ඒ ගත වෙන කාලය ගත්තොත් ඒ කාලෙදි අන්න සමහර විට මේක නිින්දත් නොනිින්දත් අතර ස්වභාවයක් වගේ කියලා කෙනෙක් හිතෙන්න පුළුවන්. ඉතින් අර අපි හිතමු දැන් ඔය වார்த்தාවේ සඳහන් කරන විදිහටම මේ කොයි වෙලාවේද මේක ආරම්භ වෙන්නේ, කොයි වෙලාවේද නැවතත් මම මේක අවසන් වෙලා ප්‍රകൃතියට එන්නේ කියන ඔනෙය මුලත් අගත් අල්ලා ගත්තොත් ඒ අතරමැද කාලය පිළිබඳ විශ්වාසයක් අපිට ගොඩනගා ගන්න පුළුවන්. අතරමැද කාලෙදී ඒ විදිහට සිහියක් පිටවා ගන්න හැකියාවක් නැහැ වගේ. නමුත් පටන් ගන්න කොටත් අවසන් වෙන කොටත් ඒ අවස්ථා දෙකේදී සිහිය පිටවා ගත්තොත් අතරමැදි කාලය ඒකෙන් ආවරණය වුණා වගේ ගතියක් මතුවෙලා එනවා. අපි හිතමු සමහර වෙලාවට හිත විවිධ දේවල් ඔස්සේ අතරමං වෙනවා. අතරමං වෙනකොට සිහිය තිබුණු වෙලාවක් මතකයි, නැවත සිහිය ආපු වෙලාවක් මතකයි. ඔන්න ඔය අවස්ථා දෙක හරියට අල්ලගන්න පුළුවන් නම් අර අතරමැද හානියක් නෑ වගේ තමයි. ඊට පස්සේ අපි හිතමු නිදිගත් අවස්ථාවක් තියෙනවා. භාග්‍යවතුන් වහන්සේ සඳහන් කරනවා මේ අවදිව ඉන්න වෙලාවේ වගේම නින්දට යටවුණු වෙලාවෙත් මේ විදියට සම්පජානකාරී හොති සීනුවණින් කටයුතු කරනවා කියලා. එතකොට කෙනෙක්ට ප්‍රශ්නයක් මතුවෙන්න පුළුවන්, කොහොමද නින්දට යටවුණු වෙලාවේදී මේ විදිහේ සිහිනුවණක් තියන්නේ කියලා. එතකොට ක්‍රමවේදය තමයි අර නින්ද යන මොහොත සහ නැවත අවදි වන මොහොත ඔන්න ඔය දෙකේ ස්ථාවර වුණොත් අතරමැද කාලය ඒකින් ආවරණය වුණා වගේ තමයි. මෙතනදා සිහියෙන් නින්දට වැටෙනවා, සිහියෙන් අවදි වෙන්න උත්සාහ ගන්නවා. ඔන්න ඔය අවස්ථා දෙක අල්ලගන්න පුළුවන් නම් අතරමැද කාලෙදී හානියක් නෑ, අතරමැද කාලය පිළිබඳ විශ්වාසය තියාගන්න පුළුවන්. ඉතින් ඕක තමයි ක්‍රමවේදය. අර සිතිවිල්ලක් ආවිල්ලා හිත අසිහිය රජ වෙන වෙලාවක් වේවා, එහෙම නැත්නම් මේ විදියට නිදිගත් අවස්ථාවක් වේවා, එහෙම නැත්නම් ඔය කියනවා වගේ මේ පාලනයෙන් ගිලිහිලා මොකද්දෝ වෙන අවස්ථාවක් වේවා, ඔය හැම අවස්ථාවකදීම අපි උත්සාහ කරන මේ මුලත් අගත් අපිට ඉඩකඩක් අවකාශයක් තියෙන තැන අල්ලගන්න. ඒක අල්ල ගැනීම තුළ අර අතරමැදි කාලය ආවරණය වුණා වගේ විශ්වාසයක් අපිට ජීවුණු කරගන්න පුළුවන්. ඒක තමයි අවශ්‍ය වෙන්නේ. ඕකේ නැවත නැවත යෙදෙන්න, නැවත නැවත ඕක භාවිත බහුලීකත කරන්න. හැබැයි මේ කෙනාට මතක් කළ යුතුයි තව දෙයක්. මොකද්ද? අපි හිතුවොත් දැන් මේ පරියංක වෙලාවේ විතරද භාවනාවක් වෙන්නේ කියලා, ඒ වෙලාව විතරද පුහුණු වෙන්නේ කියලා, ඉතුරු කාලය අතහැරියොත් ඔය ළඟා කරගත්ත වටිනාකම වැඩක් නැහැ. ඒක නිසා බලන්න, අපි තම එදිනෙදා ජීවිතේ ඒ වැඩ කටයුතු කරන ගමන් මට යම් කිසි සිහියක් නඩත්තු කරන්න පුළුවන්ද කියලා. ඒ වගේම එහෙට මෙහෙට යන ගමන් යම් කිසි සිහියක් නඩත්තු කරන්න පුළුවන්ද කියලා. අන්න ඒ විදිහට ඔය පරියංක පෑය දෙක තුන විතරක් කවර් කළා, ඒ තුන විතරක් පුහුණු වෙලා හරියන්නේ නැහැ. ඒ වෙනුවට දවසේ තව කොතෙකුත් පෑය ගණනක් තියෙනවා. ඒ පෑය ගණන අමතක කරොත් අන්න මොකද වෙන්නේ? ඔය වෙන පුහුණුවේ නියම ආනිසංසයක් දකින්න අමාරුයි. ඒක නිසා ජීවත් වෙනවා කියන්නේම භාවනාවක් බවට ටික ටික පරිවර්තනයක්, ටික ටික ඒ වපසරිය වැඩි කිරීමක් කළ යුතුයි. එහෙම කළොත් තමයි අන්න යම් කිසි විදියක නියමාකාර ප්‍රතිඵලයක් මේ පුහුණුව තුළින් ළඟා කරගන්න පුළුවන් වෙන්නේ. ඒකින්ද ඒ කරුණු ටික අපි මතක් කරමු මේ ලියපු කෙනාට.
එහෙමයි ස්වාමීන් වහන්ස, සාදු සාදු සාදු. උදේ මට ලැබිලා තියෙන වார்த்தාව නම් එපමණයි.
චැට් එකේ තියෙනවා, මම ඒක ඉදිරිපත් කරන්න. අවසරයි ස්වාමීන් වහන්ස. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස. කමඨාන් වார்த்தාව ලියන්න ඕනා ලෙස පටන් ගත් විට මතුවේ ලියන්න දේ මතු නොවන නිහඬියාවකි. සිදුවෙන දෙයක් තියේ. එය වචනෙට හැරවීමක් නැති ස්වභාවයකි. එදිනදා සිදුවීම් හරියට පරීක්ෂණ වගේ. එකම වගේ සිදුවීම් නැවත නැවත ඉදිරිපත් වී පාඩම් ඉගෙන ගත්තාද යන්න පිරික්සනවා පමණි. පිරික්සනා මෙනි. පෙර ප්‍රතික්‍රියා කෙරුණු සිදුවීම් මතුවුණත් ඒවාට මුහුණ දෙන්න යම් සවියක් රැකවරණයක් වගේ එකක් තියෙනවා ලෙසයි හැඟෙන්නේ. ඒක හරියට රෝගය ඇති තැනට අත්වැසුම් මුව ආවරණ දාගෙන යනවා වගේ. ගැටෙන්න හේතු සොයන අය එක්ක නොවැළැක්විය හැකි හේතු මත කටයුතු කරන්න සිදු වුණත් ඒට මුහුණ දෙන්නේ පෙර ලියූ ලෙස යම් සූදානමකින් හා අවැසි විට ඒ අයගේ දුරස්ථ භාවයකුත් තබාගෙනය. ගැටුම්කාරී තැන් මතුවෙනකොට යම් යම් දේ බොඳ වුණත් එය පෙරමෙන් ගණන් නොගැනේ. එවිට මතුවන්නේ හැකි ඉක්මනින් එතනින් කටයුතු නිමකොට ඉවත්වන ලෙස හා ඒ තැන්වල ගත කෙරෙන කාලය සීමා කරන ලෙසයි. යම් වූ සිදුවීමක් ගැන කතා කරද්දී අහන් ඉන්න කෙනා හිතන්නේ ඒක බොහෝ වෙහෙසක් දෙන සිදුවීම් ලෙසය. නමුත් ඒ සිදුවීම් බරට දැනෙන්නේ නැහැ. එහෙම සිදුවු දෙයක් කියන විට එය හරියට ඈතින් සියුම්ව බොදවන දෙයක්. ළඟට වී බලා නැවත ඈත් වුණා වගේ. ඒත් සමීප කෙනෙක්ට කියන්න මතුවන දේ වමනාව තුල මොකක්දෝ ඇලීමක් වැන්න ඒ සිදුවීමට තවමත් ඇතිවේ. ඇතිවන දන්නා බවකි. ස්වාමින් වහන්ස මග පෙන්වමින් සවියක් වූ ඔබ වහන්සේට බොහෝ පින්. තෙරුවන් සරණයි.
හොඳයි, ඒක අමාරුවෙන් හරි ඔය විදිහට ලියලා වාර්තා කිරීම අපි අගය කරනවා. මොකද හේතුව මේ ආගෙන ඉන්න කෙනෙක්ටත් ප්‍රයෝජනවත් වෙනවානේ එහෙම ලීල ඉදිරිපත් කරන එක. ඇත්තටම මේ පුහුණුව පිළිබඳ කතා කරනකොට පුහුණු වෙන කෙනෙක් තමගේ අත්දැකීම් ලීල ඉදිරිපත් කිරීම වැදගත්. මොකද හේතුව අපි මේ විදිහට සාකච්ඡා කරනකොට, කතා බහ කරනකොට මෙතන ආධුනික පුහුණු නොවුණු කෙනෙක් ඉඳියත් එයාට යම් කිසි පණිවිඩයක් යනවා ඒ තුළ. මේක මේ කොහෙවත් තියෙන භූත ධර්මයක් නෙමෙයි. ඒ වෙනුවට මේක ක්‍රියාත්මක කිරීම තුළ අපි අපිට මේ විදිහේ ප්‍රතිඵලයක් ලබන්න පුළුවන් හැකියාවක් තියෙන බව. ඒ ප්‍රකාශය වැදගත්. හරියට නිකන් අර උදාන ගාථා වගේ. උදාන පාළිය තියෙන්නේ. උදාන පාළිය අන්න ඒකේ මේ උදානයක් ඉදිරිපත් කරන කියන්න දෙයක් නැහැ. රහත් වෙලා ඉවරයි. හැබැයි කියනවා. කියන්නේ මොකද? අර මේ දහමේ වටිනාකම, මේක සත්‍ය බව, මේ ලෝකයට මම මේකෙන් සැනසීමක් ලබා ගත්ත බව ප්‍රකාශ කිරීමට අවශ්‍ය නිසා. මේ ප්‍රකාශ කිරීම අදටත් අන්න උදාන පාළිය කියවලා බැලුවොත් ඒකේ තියෙන ඒවා මේ සාමාන්‍ය පුද්ගලයෝ මේ තම තමුන්ගේ ජීවිතේ වෙනසක් පරිවර්තනයක් වෙච්ච විදිහ කියනවා. ඒ කීම තුළ නැන්නේ යම් කිසි පණිවිඩයක් අදටත් අපිටත් සන්නිවේදනය වෙන ගතියක් තියෙනවා. ඒක නිසා මේ විදිහට අමාරුවෙන් නමුත් ලිල ඉදිරිපත් කරලා සාකච්ඡා කිරීම හොඳයි වටිනවා. ඊළඟ අනිත් පැත්තෙන් ගත්තොත් දැන් ඔය මේ ආර්ය පරිශ්‍රණය කියන දේ තුළ අපි කවදාවත් මේ නිකන් මේ එක අවස්ථාවකින් මේ වැඩි ඉවර වෙන්නේ නැහැ. එක සිදුවීමකින් සම්පූර්ණ පරාජය වෙලා ඉවර වෙන්නේ නැහැ. ඒ වෙනුවට මේ පුහුණුව වෙන්නෙම වරක් අසාර්ථක වෙන්න පුළුවන්. නමුත් තව සිය දහස් වරක් අවස්ථාව තියෙනවා. මේකමනේ හුස්මට සිහිය පිහිටව ගන්නවා කියන්නේ. ආධුනිකයෙක් හිතනවා මේක වරක් අසාර්ථක වුණාම මට බෑ කියලා. පෞගේ දවසක එක්කෙනෙක් කියනවා වාඩි වුණාලු හුස්ම තුනක් බැලුවලු හිත පිට ගියාලු. ඊට පස්සේ දමල ගහලා නැගිට ආවලු. ඒ කියන්නේ මේ මනුස්සයා වාඩි වෙන්න ගත්ත වෙලාවවත් වාඩි වෙලා ඉඳලා නැහැ. ඈ හනි පැතර නැගිටලා ඇවිල්ලා. ඒ එහෙම තමයි කෙනෙක් හිතන්නේ. ඔය සාමාන්‍ය තරුණ වයසේ දරුවෝ වගේ හිතනවා මොනවා හරි මේ ප්‍රේම සම්බන්ධ කැඩුනොත් ආපහු මට ජීවත් වෙලා වැඩක් නැහැ කියලා අවුරුදු 16යි 18යි බලනකොට. ඈ නමුත් අර ජීවිතේ වැඩි කාලයක් ගෙවපු කෙනෙක් දන්නවා තේරුම් ගන්නවා මේ ජීවිතේ කියන්නේ කොච්චර දිග දෙයක්ද. අර පළවෙනි හෝල්ට් එකෙන්ම බැහැ ගන්න දෙයක් නැහැ. මේ දවස්වලට වෙහෙසයි තමයි. ඒ වයසට දුක හිතෙනවා තමයි. නමුත් අන්න මේක එහෙම හවර වෙන දෙයක් නෙමෙයි. තව අවුරුදු 20ක් 30ක් ගෙවිලා යනකොට තේරෙනවා ඒවා මොනවද? ඒවත් දේවල්ද කියලා වගේ නේද? එහෙම හැඟීමක් මතුවෙලා එන්න පුළුවන්. ඒක තමයි යථාර්ථය. ඒක නිසා කවදාවත්ම අවසන් අවස්ථාවක් කියලා එහෙම දෙයක් නැහැ. නැවත නැවත දස දහස් වරක් අවස්ථාවක් එනවා. නැවත නැවත හුස්මට සිහිය පිහිටව ගන්න පුළුවන් දස දහස් වරක් අවස්ථාවක් තියෙනවා. නැවත නැවත පතුලට එදිනෙදා වැඩ කටයුතු වලට සිහිය ගන්න පුළුවන් දස දහස් වරක් අවස්ථාවක් තියෙනවා. ඒක තමයි මේ ක්‍රමවේදය. ඔබ ගැන කියනකොට අර නිකන් අදහසක් විදියට කියනවා මේ එක හීනෙන් රැයලි වෙන්නේ නැහැ කියලා. එක හීනෙන් රැයලි වෙන්නේ නැහැ කියලා කියන්නේ මේ කතාවට. මේකේ අදහස මොකද්ද? මේ රාත්‍රියේ පුරාවට හීන දස දහස් ගණනක් පේනවා. අපිට මතක නැති එක වෙනම කතන්දරයක්. එතකොට ඕක දවසක් කෙනෙක් කියනවා ඔය කියන කතාව සයන්ටිෆිකලි ගත්තත් හරි, ෆිලොසොෆිකලි ගත්තත් හරි. මේ වෛද්‍ය විද්‍යාවට අනුවත් මේ රාත්‍රිය පුරාවට නැවත නැවත හීන පෙනෙන බව මේගොල්ලෝ හඳුනගෙන තියෙනවා. මේ කියන්නේ මේ දාර්ශනික අදහසකින් මේ වරක් වැරදුනාට දෙවරක් වැරදුනාට එතනින් මේ අවස්ථාව ඉක්ම යන්නේ නැහැ. මේ වෙනුවට සිය දහස් වරක් නැවත නැවත අවස්ථා එනවා. එන්නේ අවස්ථාව මේ පුහුණුව සඳහා ප්‍රයෝජනෙට ගැනීමක් තමයි මේ තුල සිද්ධ වෙන්නේ. අර විදිහට පළවෙනි වාර කරන්න ගියාම අසාර්ථකයි. මේ විදිහේ විෂම අමුතු විදිහේ පුද්ගලයෝ එක්ක ගැටෙන්න සිද්ධ වෙනවා අපිට මේ ලෝකේ. ඒවා මගහැරලා යන්න බෑ. ඒවා මගහරින්න උත්සාහ කළත් මේක එච්චරම සාර්ථක නෑ. ඒ වෙනුවට අන්න මේ වරක් ගැටෙනකොට, දෙවරක් ගැටෙනකොට, තුන්වරක් ගැටෙනකොට කොහොමද මේ ක්‍රියාවලියේ මම දක්ෂ වෙන්නේ කියන සරල උත්සාහය තමයි තියෙන්නේ. ඒකට අදාසාර්ථක වුණා කියලා අදහිරිමත් විය යුතු නැහැ. ඒ වෙනුවට බලන්න නැවත නැවත මේ අවස්ථාව උදා වෙලා එනවා. එතකොට බැලුවාම හොඳම පාඩම් ටික කියලා දීලා තියෙන්නේ ওই විදිහට මේ වැඩ කටයුතු කරන්න අමාරු, ගනුදෙනු කරන්න අමාරු පුද්ගලයෝ තමයි හොඳම පාඩම් ටික කියලා දීලා තියෙන්නේ. මේ වගේ එක එක එක්කත් ගනුදෙනු කළා කොහොමද මම මේක මේ කොහොල්ල බබාගේ ඇලෙන්නේ නැතුව ඉන්නේ කියලා බලන්න පුළුවන්. මේක විවිධ ක්‍රමත් හදා බලන්නත් පුළුවන්. ඈ දවසක ඔන්නම් හොඳට කෑ ගාගෙන අරගෙන බලන්නත් පුළුවන්. එහෙමත් හරියනවාද කියලා. ඈ ඒක නිකන් මිත්කමනාපයක් වෙහෙසක් සඳහා හේතු වෙන්න පුළුවනි. නමුත් ඒකම ඔයකත් ඔය පරීක්ෂණේ කොටසක් වෙන්න පුළුවන්. ඈ හොඳට නිකන් අර 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 වයිබ්‍රේෂන් එකටම ගිහිල්ලා ඒකට අනුවම ප්‍රතිචාර දක්වලා බලනවා. ඒකත් නරක නෑ. මේ ඒ විදිහේ පරීක්ෂණයක් සඳහා ඉඩකඩ තියෙනවා. මේ ඒක තමයි ක්‍රමවේදය. ඔය YouTube එකේ වීඩියෝ එකක් තියෙනවා මේ අර අර කැරන්ලා කියලා අර නිකන් අර අමුතු විදිහේ අර්ථ දැක්වීමක් දෙනවානේ මේ 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 කැරන් කෙනෙක් කියලා. එතකොට ඒ වගේ කෙනෙක් එක ගනුදෙනු කරනවා ඒ විදිහට. ඉතින් හරි සෝක් අර අර වයිබ්‍රේෂන් එකම මැච් කරන විදිහ. අරයා මොනවා හරි නිකන් හඬ උස්සලා කතාවක් කරාම මෙයා ඊට වැඩිය උස්සලා කියනවා. ඊට වැඩිය ටිකක් සැරට. ඉතින් අර ගෑනිට තව ටිකක් මලපනිනවා ඈ. ඔහොම ඔහොම ගිහිල්ලා අර අර වයිබ්‍රේෂන් එකම මැච් කරන හැටි. හරියට නිකන් මට මේ කණ්ණාඩියක් ඉස්සරහට ගියා වගේ අන්න එයාට එයාගේම ස්වරූපේ දැක ගන්න පුළුවන්. ඉතින් හරි සෝක්. ඒ වගේ විවිධ ආකාරයට මේ අවස්ථාව අපිට ප්‍රයෝජනෙට ගන්න පුළුවන්. අපේ ඉලක්කය විය යුත්තේ හැම වෙලේම මේ හිත තුළ විවේකයක් සැනසීමක් කියන මේ අදහස. ඒ අදහසට අනුකූලව අපි මේ පරීක්ෂණයේ දිගට දිගට සිද්ධ කරනවා. ඒ දිසානතියට අනුව කරගෙන යනවා. ඒ කරගෙන යනකොට තේරෙනවා අන්න වරක් දෙවරක් අසාර්ථක වුණත් නැවත නැවත අවස්ථා ලැබෙනවා. නැවත නැවත අවස්ථා ලැබෙනකොට අන්න ඒ අවස්ථාවවලදී අර විදිහට වැඩි වැඩියෙන් මේ ශිල්පයේ හැකියාවක් ගනුදෙනුවේ දියුණුවක් දකින්න පුළුවන්. අන්තිමට ගත්තාම අර මේ ග්ලව්ස් දෙකක් දාගත්තා වගේ තමයි. ඕන දෙයක් ඇල්ලුව හැකි, කරන්ට් වයර් ඇල්ලුව හැකි වදින්න විදිහක් නැහැ. වදින්නේ නැහැ. ඒක තමයි නියම ක්‍රමවේදය. අර පහුගිය දවසක කියනවා මේ මේ අපිට ප්‍රශ්න තියෙන්නේ මේ බාහිර ලෝකෙන් ඇවිල්ලා අපිට ප්‍රශ්න එන නිසාද නැත්නම් මේ ඇතුළත ප්‍රශ්නයක් තියෙන නිසාද? බාහිර ලෝකෙන් ප්‍රශ්න ආවා කියලානේ අපිට හිතෙන්නේ. බැලු බැල්මට මෙයා තමයි මට ප්‍රශ්නයක් දැම්මේ, මේ සිදුවීම නිසා තමයි මට ප්‍රශ්නයක් ආවේ කියලා. නමුත් ඇත්තම කොක්ක තියෙන ඇතුළේ. ප්‍රශ්නයට හේතු කාරණාව තියෙන ඇතුළේ. එතකොට බාහිරෙන් කවුරු මොනවා කරත් ඒගොල්ලන්ට පුළුවන් නම් අපිව කන්ට්‍රෝල් කරන්න. එතකොට රිමෝට් එක ඒගොල්ලෝ ගාවනේ. සාමාන්‍යයෙන් ගත්තොත් ඔය සමහර කෙනෙක් හිතලම අවුස්සනවා. දන්නවා මේක කුවාම ඇවිස්සෙන බව. අර බටන් එක ගිබුවාම ඒ විදිහටම ප්‍රතික්‍රියා දක්වන්න සැදී පැහැදී ඉන්න අනිත් කට්ටිය. නේද? එතකොට කාගේ ළඟද පාලනය තියෙන්නේ, කන්ට්‍රෝල් එක තියෙන්නේ වෙන කෙනෙක් ගාව වගේනේ. එහෙම වෙන විදිහක් නැහැ. ඒ කියන්නේ අපි තුලම තමයි මේ කොක්ක වදින්නේ. බාහිරේ කෙනෙක් ගාව නෙමෙයි මේ කොක්ක තියෙන්නේ. එතකොට එන්නේ එක දැක දැනගනිමින් නැවත නැවත මේ පුහුණුවේ යෙදෙන කෙනෙක්ට තේරෙනවා මේ ලෝකයේ මොන ප්‍රශ්න තිබුණත් ප්‍රශ්නයක් වෙන්න බෑ තමන් තුල නිවැරදි නිරවුල් භාවයක් තියෙන කෙනෙක්ට. ඒක නිසාම කියනවා නිකන් රහත් වුණ කෙනෙක්ට මේ ලෝකේ ප්‍රශ්න නෑ කියලා. තියෙන විදිහක් නෑනේ. කොහෙද ගැටේ ලිහිලා තියෙන්නේ? ගැටේ ලිහිලා තියෙන්නේ අර බාහිරේ ලෝකේ මිනිස්සු වෙනස් වෙලා නෙමෙයි, සිදුවීම් වෙනස් වෙලා නෙමෙයි. ඒ වෙනුවට තමන්ගේ මනස තුල නිරවුල් භාවයක් ඇවිල්ලා තියෙනවා. තවදුරටත් ගැට වැටෙන්නේ නැහැ කියන නිරවුල් භාවයක් ඇවිල්ලා තියෙනවා. ඒ නිරවුල් භාවය තුල මේ ලෝකේ ප්‍රශ්න ඉතුරු වෙන්නේ නැහැ. ප්‍රශ්නයක් කියලා දෙයක් නැහැ. හරිද? ඕක තමයි ක්‍රමවේදය. අනේ වෙනස පරිවර්තනය සඳහා කරන උත්සාහයක් තමයි මේ දේ. ප්‍රශ්න ගොඩක දැන් ඉන්නා වෙන්න පුළුවන්. කවුරු කවුරුත් පටන් ගන්න එහෙම තමයි. නමුත් කාලයක් තිස්සේ නැවත නැවත ප්‍රමාණිකූලව මේ උත්සාහය කරගෙන යන කෙනෙක්ට තේරෙනවා වැඩි වැඩියෙන් ප්‍රශ්න අදාළ නැති වෙනවා. අදාළ නැහැ ඒ ප්‍රශ්නේ තවදුරටත්. ඒකට මේ හිත පැටලෙන්නේ කොකුව කොක්කක් ගැටයක් වැටෙන්නේ නැහැ. අන්න අර ඇතුළත ගැටේ ලෙහිලා. නේද? අන්න ඒ වෙනස, ඒ පරිවර්තනය තමයි විය යුත්තේ. ඒ සඳහා ඉතින් ওই ඉඩකඩ නැවත නැවත පාවිච්චි කරන්න පුළුවන්. නැවත නැවත උත්සාහවත් වෙන්න පුළුවන්.
හොඳයි. අපිට තව වෙලාව ටිකක් තියෙනවා. යම් කිසි කෙනෙක්ට වාචිකව වார்த்தාවක් ඉදිරිපත් කරන්න කැමති නම් අවස්ථාවක් ලබා දෙන්න පුළුවන්ද? නැත්නම් තව වார்த்தා ඉදිරිපත් කරන්න කෙනෙක් ඉදිරිපත් වෙන්නේ නැති නිසා අපි අද දවසේ වැඩසටහනේ දෙවනි කොටසට යන්න ලෑස්ති. ඒ සඳහා ගෞරවනීය ධම්මකුසල ස්වාමීන් වහන්සේගේ දෙපා නෙමඳ මම ආරාධනා කරනවා අප වෙනුවෙන් අද දවසේ ධර්ම දේශනය පවත්වන ලෙස. සාදු සාදු සාදු.
නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. සෝ ධම්මං දේසේති ආදි කල්යාණං මචේ කල්යාණං පරියෝසාන කල්යාණන්ති. පින්නත් ස්වාමීන් වහන්ස, මෙහෙණින් වහන්ස, මේ අවස්ථාවට සම්බන්ධ වෙලා ඉන්න පින්වතුනි, අද දවසේ අපිට ඉදිරිපත් වෙලා තියෙන, ගැළපිලා ඇවිල්ලා තියෙන ඒ සූත්‍ර දේශනාවේ කොටස දිහා බැලුවොත්, බුදුරජාණන් වහන්සේ යම් කිසි විදියක මතක් කිරීමක් කරනවා, එහෙම නැත්නම් පැහැදිලි කිරීමක් කරනවා මේ ලෝකයේ මේ දෙවි මිනිසුන්ට මේ ලෝකයට හිත සුව පිණිස පහළ වෙන පුද්ගලයෝ තුන්දෙනෙක් පිළිබඳ. එතකොට එතන හඳුන්වලා දෙන්නේ මේ බොහෝ දෙනාට හිත සුව පිණිස, මේ ලොවට අනුකම්පා පිණිස, දෙවි මිනිසුන්ට වැඩ පිණිස, හිත පිණිස පහළ වෙන පුද්ගලයෝ තුන්දෙනෙක් ගැන. අන්න එහෙම හඳුන්වල් දීමක් කරලා මේ පුද්ගලයෝ තුන්දෙනා කවුද කියලා එකිනෙක හඳුන්වලා දෙන්න භාග්‍යතුන් වහන්සේ උත්සාහ ගන්නවා. එතකොට මේ අවස්ථාවේ පළවෙනියටම බුදුරජාණන් වහන්සේ හඳුන්වලා දෙන පුද්ගලයා තමයි, අන්න තමුන් වහන්සේ ගැන කියනවා වගේ කියනවා, මේ අරහත් වූ සම්මා සම්බුද්ධ වූ මේ තථාගත තෙම මේ ලෝකේ උපදිනවා, පහළ වෙනවා. ඒ ඉපදිලා පහළ වෙලා මුල මැද අග යහපත් ධර්මයක් මේ තථාගතයන් වහන්සේ දේශනා කරනවා. ඔන්න මහණෙනි, මේ බොහෝ දෙනාට හිතසුව පිණිස, මේ ලොවට අනුකම්පා පිණිස, දෙවි මිනිසුන්ට යහපත පිණිස මේ ලෝකේ පහළ වෙන පළවෙනි තැනැත්තා කියලා. ඊට පස්සේ දෙවනුව අන්න සඳහන් කරනවා, ඒ තථාගත ඒ ශාස්ත්‍රුන් වහන්සේගේ ශ්‍රාවකෙක් වන කෙනෙක් අන්න යම් කිසි විදියක මේ අරහත්වය සාක්ෂාත් කර ගන්නවා. මේ හාමුදුරුවෝ නැත්තම් මේ තැනැත්තා අරහත් වෙනවා. අසේක කියලා අපි හඳුන්වන්නේ, අසේක තත්ත්වයට පත් වෙනවා. අන්න ඒ අවස්ථාවේදී මේ රහතන් වහන්සේත් මේ මුල මැද අග යහපත් ධර්මයක් දේශනා කරනවා. අන්නේ දේශනා කරන ධර්මය බොහෝ දෙනාට හිතසුව පිණිස, ලොවට අනුකම්පා පිණිස, දෙවි මිනිසුන්ට යහපත පිණිස පිහිටනවා. මෙන්න ඒ විදියට පහළ වෙන දෙවැනි පුද්ගලයා කියලා බුදුරජාණන් වහන්සේ අඳුන්වලා දෙනවා. ඊට පස්සේ කියනවා, ඒ ශාස්ත්‍රුන් වහන්සේගේම ශ්‍රාවක වූ යම් කෙනෙක් ඉන්නවා, මේ තැනැත්තා මේ විදියට මන භාවනාවලට කැප වෙලා සිල්වත් වෙලා මේ විදියට කටයුතු කරනවා. එයා ඉන්නේ සේක ප්‍රතිපදාවක, සේක තත්ත්වක ඉන්නේ. සේක කියන්නේ මොකද්ද? රහත් වෙලා නැහැ, හැබැයි යම්කිසි මාර්ගඵලයක් ලැබලා තියෙනවා. සෝවාන් ඉඳලා ඒ රහත් මාර්ගයට වෙනකන් යම්කිසි අවස්ථාවක වෙන්න පුළුවන්. එතකොට අන්න අසේක තමයි වෙන සේක ප්‍රතිපදාවක් තමයි මේ තැනැත්තා තුළ තියෙන්නේ. නමුත් ඒ තැනැත්තත් අන්න මුල මැද අග යහපත් වූ ධර්මයක් දේශනා කරනවා. මේ ධර්මය දේශනා කරනවා. අන්නේ දේශනා කිරීමත් මෙන්න මේ බොහෝ දෙනාට හිත සුව පිණිස, ලොවට අනුකම්පා පිණිස, දෙවි මිනිසුන්ට වැඩ පිණිස අන්න පහළවෙනි තුන්වෙනි පුද්ගලයා විදිහට තමයි මේ සේක ප්‍රතිපදාවේ ඉන්න තැනැත්තාව බුදුරජාණන් වහන්සේ අඳුන්වලා දෙන්නේ. ඔන්න ඔය විදිහට පළවෙනි, දෙවැනි, තුන්වෙනි පුද්ගලයෝ තුන්දෙනෙක් මේ ලෝකයේ පහළ වෙනවා. බොහෝ දෙනාට හිත සුව පිණිස, ලොවට අනුකම්පා පිණිස, දෙවි මිනිසුන්ට යහපත පිණිස මේ ලෝකයේ කියලා අන්න භාග්‍යතුන් වහන්සේ මේ තුන්දෙනාව අඳුන්වලා දීමක්, මේ තුන්දෙනා පිළිබඳ මතක් කිරීමක් සිද්ධ කරනවා. මේ තුන්දෙනා ගැනම කියන්නේ මොකද්ද? සෝ ධම්මං දේසේති ආදි කල්යාණං මජ්ජේ කල්යාණං පරියෝසාන කල්යාණං. මේ කවුරු කවුරුත් මේ බුදු කෙනෙක් වෙන්න පුළුවන්, රහතන් වහන්සේ කෙනෙක්, ඒ අසේක තත්ත්වේ ලැබපු කෙනෙක් වෙන්න පුළුවන්, එහෙම නැත්නම් මේ සේක ප්‍රතිපදාවක ඉන්න කෙනෙක් වෙන්න පුළුවන්. අනේ ඒ පුද්ගලයා ඔහු මේ විදිහට ධර්මයක් දේශනා කරනවා. ධර්මයේ දේශනා කරනවා. ධර්මයක් නෙමෙයි ධර්මයේ දේශනා කරනවා. අන්න මුල මැදාග යහපත්. මේ වචනය මේ වාක්‍ය මේ දහම තුල කොතෙකුත් අවස්ථාවල යෙදිලා තියෙනවා. ආදි කල්යාණං මජ්ජේ කල්යාණං පරියෝසාන කල්යාණං මේ විදිහට මුල මැද අග යහපත් මුල මැද අග සුන්දර වූ මේ ධර්මයක් දේශනා කරනවා කියන අදහස තමයි බුදුරජාණන් වහන්සේ මෙතෙන්දී පාවිච්චි කරන්නේ භාවිත කරන්නේ මේ විදිහට මෙන්න මේ ධර්මය මේ ලෝකයේ මිනිසුන්ට ලබා දීම සඳහා දේශනා කිරීම සඳහා මෙන්න මේ විදිහේ පුද්ගලයෝ තුන් දෙනෙක් මේ ලෝකයේ තුල පහළ වෙනවා. මේ බොහෝ දෙනාට හිතසුව පිණිස, ලොවට අනුකම්පා පිණිස, දෙවි මිනිසුන්ට යහපත පිණිස මේ ලෝකයේ තුල පහළ වෙන පුද්ගලයෝ තුන් දෙනා කියලා තමයි බුදුරජාණන් වහන්සේ මේ තුන් දෙනාව මේ අවස්ථාවේදී අඳුන්වලා දෙන්නේ. එහෙම අඳුන්වලා දීලා අන්න යම් කිසි ගාථා කිහිපයකිනුත් මේ අදහසම නැවත කුළු ගැන්වීමක් වගේ නැවත මතක් කිරීමක් වගේ සිද්ධ කරනවා. ඉතින් ඕක තමයි අද දවසට අපිට ඉදිරිපත් වෙලා තියෙන දේ. මෙන්න මේ මුල මැද අග යහපත් වූ මේ ධර්මයක් දේශනා කරන මේ ලෝකෙට පහළ වෙන මේ පුද්ගලයෝ තුන් දෙනා ගැන තමයි බුදුරජාණන් වහන්සේ මේ අවස්ථාවේදී මතක් කරන්නේ. එතකොට සාමාන්‍ය ගත්තොත් දැන් මේ ධර්මය මේ විදිහට මේ මුල මැදාගේ යහපත් මේ බොහෝ දෙනාට හිතසුව පිණිස, ලොවට අනුකම්පා පිණිස, දෙවිනිසුන්ට යහපත පිණිස පිහිටනවා කියන අදහස බුදුරජාණන් වහන්සේ අපි ඉදිරියේ තියෙනවා. එතකොට දැන් බැලුවොත් දැන් මේ ධර්ම අවබෝධය මේ ධර්මයේ සාක්ෂාත් කිරීම අන්න තමයි අපි කාගේ කාගෙත් ඉලක්කය බවට පත් වෙලා තියෙන්නේ. එතකොට මේ විදිහේ ඉලක්කයක් ගත්තහම සාමාන්‍යයෙන් දැන් මේ ධර්ම අවබෝධය කියන ඉලක්කය ගත්තොත් ඒක නිකන් හරි නිකන් සංකීර්ණ ඉලක්කයක් වගේ නේද? එහෙම නැත්නම් අපි හිතුවොත් අපේ ජීවිතවලට ගලපන්න අමාරු ඉලක්කයක් වගේ. මේ විදිහට මේ ධර්ම අවබෝධයක් කියන එකක් ගැන කතා කරන්න ගියාම මේ විදිහේ මරපතල ඉලක්කයක් ඉදිරියෙන් තියාගත්තහම මේ ගොඩ දෙනෙක්ගේ ජීවිතවලට මේක නිකන් අදාළ නැති ගතියක්. මේක පොළවේ මේක අහසේ තියෙද්දි අපේ ජීවිත පොළවේ තියනවා වගේ පරතරයක් මතුවලා එන්න පුළුවන්. මේ විදිහ හැඟීමක් අන්න බොහෝ දෙනෙක් ඉදිරිපත් වෙනවා. මේක කොහොමද මගේ ජීවිතයට සම්බන්ධ කරගන්නේ කියලා. උදේට පහුගිය දවසක කෙනෙක් කියනවා ඉදිරිපත් කරනවා යම් අදහසක්. ඒ තැනැත්තා කියනවා මොකද්ද, මම මේ ධර්මාවබෝධය කෙසේ වෙතත් ඒ වගේ ඉලක්කයක් කෙසේ වෙතත් මට මේ කරනා පුහුණුව තුළ මගේ මේ එදිනෙදා ජීවිතේ වැඩ කටයුතු කරගෙන යන්න පහසුවක් තියෙනවා. ඒ විදිහට හිත තුළ විවේකයක් රැකගන්න පහසුවක් තියෙනවා. මේ විවිධ පුද්ගලයෝ සමග ගනුදෙනු කරද්දී ඇවිස්සෙන්නේ නැතුව ඉන්න පහසුවක් තියෙනවා. ඒකින් ද මට අර ධර්ම අවබෝධය වගේ ලොකු ඉලක්කයක් නම් අදාළ කරගන්න බැරි වුණත් මම මේ එදිනෙදා ජීවිතේ පහසුව විවේකය සලකලා මම මේ පුහුණුව සිද්ධ කරනවා කියලා. ඒතර ඒ විදිහ අදහසක් ඒ කෙනා ඉදිරිපත් කරා. තමුන්ට තේරෙන ආකාරයට මේ ජීවිතේට මේ පුහුණුව ගලපගෙන තමයි ඒ කියන්නේ. නේද? ඒ උත්සාහයක පැත්තකින් හොඳයි. ගොඩ දෙනෙක් වෙලා තියෙන්නේ මේ මොකද්ද මේ කියන අර්ථයක් නැහැ. මේ වෙනුවට මොකද්දෝ නිකන් අමුතු ඉලක්කයක් අහසේ පනෝලා අපි පොළවට වෙලා ඉන්නවා වගේ ගතියක් තමයි ගොඩ දෙනෙක් ප්‍රකාශ කරන්නේ. ගොඩ දෙනෙක්ට මේක පිළිබඳ දැනෙන්නේ. ඊයේ දවස වැඩසටහනකට ගියා පොඩි පැයක හමාරක මේ ඔය දානදායක පිරිසට. ගැන ඒගොල්ලෝ හවස ඇවිල්ල රාතිසේ වූයලා අද දානය දෙනවා. එතකොට හවස අහම යම් වෙලාවක් පැයක් හමාරක් වගේ මේ විදිහේ පොඩි පුහුණුවක් සඳහා ඔය සති පාසල වැඩසටහනක් අපි කරනවා. එතකොට ඒකට සම්බන්ධ වුණා. ඒ පිරිස සම්පූර්ණ නිකම් මං ඇහුවා ඉතින් ඇයි මෙතෙන්ට එලා වාඩි වුණේ කියලා. එතකොට කියනවා මේ අසරෙන් එතෙර වෙන්නලු. පොඩි එකෙක් ඉඳි අවුරුදු 12ක වගේ උගෙන් ඇහුවා මොහොත් කියනවා සසරෙන් එතෙර වෙන්නලු. ඒක දන්නේ නැහැ සසර කියන්නේ මොකද්ද එතෙර වෙනවා කියන්නේ මොකද්ද කියලා අතට තේරෙන්නේ නැහැ. අර වටපිටාවේ ඉන්න කට්ටිය කියපු නිසා උත් කියනවා සසරෙන් එතෙර වෙන්නලු. මං දුවා ඉතින් කොල්ල උඹට තේරෙනවා ඔබ කියපු කතාව කියලා. ඉතින් ඒක තමයි වැඩේ නිකන් අර කටපාඩමට වගේ එකෝ කවුරු හරි කෙනෙක් කියපු එකක් නැත්නම් අර හාමුදුරු කෙනෙක් කියපු එකක් නැත්නම් කොහේ හරි පොතක තියෙන එකක් හරි අපි පාඩම් කළා. ඒක තමයි අද බාන්නේ මොනව ඇහුවත් නේද. මේ විදිහේ ක්‍රමවේදයකට තමයි ගොඩ දෙනෙක් මේක අරගෙන තියෙන්නේ. ඒතොර එහෙම ගන්න ලෝකේ එහෙම නිකන් අවබෝධයක් නැතුව මේක ගලප ගන්න ලෝකේ අර විදිහට මේ කෙනෙක් කියනවා නම් මට ධර්ම අවබෝධය කෙසේ වෙතත් මට මේ එදිනෙදා ජීවිතයේ පහසු සඳහා මම මේ පුහුණුව කරනවා කියලා ඒ ඉලක්කය හොඳයි. එක පැත්තකින් ඒක තමුන්ගේ ජීවිතයට සම්බන්ධ කරගෙන තියෙනවානේ අදාළ කරගෙන තියෙනවානේ ඒක වටිනවා. මොකද නැත්තම් මේක කොහොමද අපේ ජීවිතවලට අදාළ කරන්නේ සම්බන්ධ කරන්නේ කියලා ලොකු ප්‍රශ්නයක් නේ මේ ගොඩ දෙනෙට. ඒගොල්ලන්ට තේරෙන්නේ නැහැ ප්‍රායෝගිකව මේක ගලපන විදිය. එතකොට ඒ වගේ ලෝකයක ඒ වගේ පිරිසක් අතරේ යම්කිසි කෙනෙක් කියනවා නම් මට ওই ධර්ම අවබෝධය ගැන කල්පනා කරන්න එච්චර ලොකු දේවල් අමාරුයි. හැබැයි මට මේ දිනෙදා ජීවිතයේ පහසු සඳහා මම මේ විදිහේ පුහුණුවක් මේ විදිහේ උත්සාහයක් කරනවා කියලා. ඒක ප්‍රමාණවත්. ඒක ප්‍රමාණවත්. හැබැයි මේ තුල දෙයක් මතක් කරන්න ඕනේ. අපි තමයි කියන්නේ එදිනෙදා ජීවිතයේ පහසුව තියෙනවානේ. එදිනෙදා ජීවිතයේ විවේකය තියෙනවානේ. මේ විවේකයේ පහසුව මට මේ ප්‍රතිපදාවෙන් ලැබෙනවා. ඒක තමයි මගේ ඉලක්කය. එහෙම නැත්නම් මේ ධර්ම අවබෝධයක් නෙමෙයි කියලා කෙනෙක් කියනවානේ. නමුත් ඇත්තටම ධර්ම අවබෝධය කියන්නේ මොකද්ද කිව්වොත් ඔන්න ඔය එදිනෙදා ජීවිතයේ පහසුවම තමයි. ඒක තමයි ධර්ම අවබෝධය. එහෙම නැතුව වෙනම නිකන් මොකක්වත් සර්ටිෆිකට් එකක් ලැබෙනවද මේ සෝවාන් වුණා කියලා? සමහර තැන්වල එහෙමත් එකක් දෙනවලු සෝවාන් කියලා. ඒක හොඳ ඉන්ටර්විව් එකකට එහෙම ගිහිල්ලා පෙන්නන්න පුළුවන්. ආ මෙන්න බලන්න මම සෝවානුත් වෙලා ඉන්නේ. ඔබලංගේ ආයතනයේට හරියන එක්කෙනා මම තමයි කියලා කිව්ව හැකි නේද? එහෙම කියන්නත් පුළුවන්. නමුත් ඇත්තටම මේ ධර්ම අවබෝධය කියන්නේ නිකන් මේ භාවනාවේදී මොකක් හරි බෝඩ් එකක් පාස් වෙලා යනවවත් වෙල්කම් ටු ස්ට්‍රීම් එන්ට්‍රි කියලා නේද? එහෙම බෝඩ් එකක් පාස් වෙනවවත් එහෙම නැත්නම් සර්ටිෆිකට් එකක් ලැබෙනවවත් නෙමෙයි. ඇත්තටම ගත්තොත් වැඩි වැඩියෙන් මේ ජීවිතේ පහසුවක් මතුවලා එනවා. ඒක තමයි නියම ධර්ම අවබෝධය වන්නේ. මේව නැතුව වෙන මොකක්වත් මැජික් එකක්වත් වෙන මොකක්වත් දෙයක් නෙමෙයි. අන්න ඒ දේ තේරුම් ගත්තා නම් මං හිතන්නේ මේක අපේ ජීවිතවලට ගලප ගන්න එච්චර අමාරු වෙන්නේ නැහැ. වෙනදාට වැඩිය විවේකයෙන් වැඩ කටයුතු කරගන්න පුළුවන්. වෙනදාට වැඩිය මේ විෂම පුද්ගලයෝ එක්ක නොගැටි ගනුදෙනු කරන්න පුළුවන්. වෙනදාට වැඩිය ඇවිස්සෙන්නේ නැතුව ඉන්න පුළුවන්. වෙනදාට වැඩිය මේ ප්‍රශ්න අදාළ නැහැ මට. අන්න ඕකම තමයි ධර්ම අවබෝධය වෙන්නේ. අය වෙන මොකක්වත් නෙමෙයි. අන්න ඒක නිසා අපි ගත්තොත් අපේ ජීවිතවලට මෙන්න මේ මුලමැදාග යහපත් යයි සඳහන් කරන මේ ධර්මය සම්බන්ධ වෙන්නේ කොහොමද? ඔය ජීවිතේ ඊට වැඩිය පහසුවක් විවේකයක්. මේ ලංකර ගැනීම තමයි ඉලක්කය විය යුත්තේ. ඒක තමයි නියම ඉලක්කය වන්නේත්. අන්න ඒක තමයි උත්සාහය. එහෙම නැතුව වෙන මොකක්වත් නෙමෙයි. හරිද? දැන් පහුගිය දවසක තිබුණා ඔය ළමයින්ගේ රිට්‍රීට් එක. ළමයි 80ක් විතර සම්බන්ධ වෙලා ඉන්දියා. සාමාන්‍යයෙන් ඒ කට්ටියට එහෙම මේ බණ කියන්න ගියාම පණ යන ජොබ් එකක්. ඇයි? මොකද හේතුව ඒජ් ගෲප්ස් තුනක් තියෙනවා. ඒජ් ගරුප්ස් තුනක් තමයි එකට දාලා තියෙන. අවර අවුරුදු 18 20 කට්ටියක් තියෙනවා. ඊට ඔය 12 14 වගේ කට්ටියක් තියෙනවා. ඊට පස්සේ 6 8 වගේ කට්ටියක් තියෙනවා. එතකොට ඒ ඒ ඒ ඔක්කොමලා ඉලක්ක කරලා කතා කරන්න ගියාම හරි අමාරුයි. එකෙක්ට තේරෙන්නේ කව තනිත් එකාට කම්මැලි වෙන. ඈ ඔහොම ප්‍රශ්නක් තියෙනවා. එතකොට ඉතින් ඒගොල්ලොත් එක්ක කතා කරනකොට ඒගොල්ලන්ගෙන් ඇහුවා, ඇයි මේ ආවේ සිහිය පුරුදු කරන එකේ මොකද්ද ලැබෙන ප්‍රතිලාභය කියලා? ඇයි මේ සිහියක් පුරුදු කරන්නේ කියලා. ඉතින් ඔන්න එක එක්කෙනා එක එක විදිහ උත්තර දෙනවා. ඈ සමහරු කියනවා මොකද්ද මට මේ පාඩම් වැඩ හොඳට මතක තියාගන්න පුළුවන් හින්දා තමයි මම මේක කරන්නේ. තව කෙනෙක් කියනවා මට මේ සතුටින් ඉන්න තමයි මම මේක කරන්නේ. තව කෙනෙක් කියනවා මේ වැඩ කටයුතු හොඳට සිහියෙන් කරහම හොඳට කරන්න පුළුවන්, ඒක නිසා තමයි මම මේක කරන්නේ කියලා. ඔහොම 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 10 දෙනෙක්ගෙන් විතර එක එක විදිහේ අදහස් ආවා. ඉතින් කොහොම කොහොම හරි ඔහොම ඇවිල්ලා එක එකේනා එක එක අදහස් කියලා අන්තිමට බැලුවාම මේ ටික ඔක්කොම එකතු කරාම මේ ඔක්කොම මේම එකතුවක් නැත්නම් සම්ප්‍රයුක්තයක් විදියට මතු කරගන්න පුළුවන් වුණේ මේ ජීවිතේ වැඩි වැඩියෙන් සතුටෙන් විවේකයෙන් ගෙවන්න පුළුවන්. ඒක තමයි ඒ ඔක්කොම උත්තරවල පිටිපස්සේ තියෙන්නේ. එතකොට ඒගොල්ලන්ගේ මහලා බැලුවාම අන්තිමට ආහෙනම් මොකද්ද මේ කරන පුහුණුවේ බලාපොරොත්තුව, මොකක් මොන වගේ ඉලක්කයක් සහිතවද මේක කරන්නේ කියලා කිව්වොත් අන්න මේ අපේ එදිනෙදා ජීවිතයේ වැඩි වැඩියෙන් විවේකයෙන් සතුටින් ජීවත් වෙන්න තමයි මම මේ සිහිය පුරුදු කරන්නේ කියලා. ඔන්න ඉතින් ඒගොල්ලන්ටම කටපාඩම් කෙරෙව්වා. දැන් බැරි වෙලාවත් යාළුවෙක් එහෙම ඇහුවොත් අපරාධනේ මේ අවුරුද්ද අන්තිමේ ඔතන දවස් තුනක් නැවතිලා ඉඳියේ කියලා වගේ කිව්වොත්, ඇයි නැවතිලා ඉඳී වගේ කියලා ඇහුවොත් අන්න ඒ වෙලාවේදී මෙන්න මෙහෙම කියන්න පුළුවන් කියලා ඒගොල්ලන්ට මතක් කරා. මේ විදිහට මේ ජීවිතේ අන්න වැඩි වැඩියෙන් විවේකයක් සැනසීමක් සහිතව ජීවත් වෙන්න පුළුවන්. ඒ විදිහේ උත්සාහයක් සඳහා තමයි මේ පුහුණුවක් අපේ ජීවිතවලට අදාළ වෙන්නේ. ඉතින් ඒක ඒ ළමයින්ටත් සාධාරණයි, වැඩිහිටියෙක්ටත් සාධාරණයි. ඉතින් කොහොමhari ඔය විදිහට 13ක් තිස්සේ පුහුණු කරගෙන ඉන්දියා ඒ කට්ටිය නවත්තගෙන ඉන්නවට වෙනම තෑගි දෙන්න ඕනේ ඒ සංවිධායක පිරිසට. මොකද අර එක එක ගේම්ස් කරලා, ඇක්ටිවිටීස් කරලා, ඉතින් අර පොඩ්ඩක් නිකන් විනෝද කරලා තියාගෙන ඉන්න ඕනේ. එහෙම නැත්නම් දවසෙන් හමාරෙන් ගෙදර යන්න ඕනේ කියලා අඬනවා පොඩි යෝන්. එහෙම තමයි. ඒගොල්ලන්ට අර සක්මන් පරියංක විතරක් කරලා හරියන්නේ නැහැ. ඒව විතරක් කරලා දවස් තුනක් තියාගන්න අමාරුයි. ඉතින් අන්තිම දවසේ ඔන්න කට්ටිය ඇවිල්ලා එක එක නා එක එක ඒවා කියනවා. මේක මේ දවස් තුනක් වෙනුවට දවස් 20ක් වගේ දාගන්න බැරි වෙයිද කියලා අහනවා. ඒක පොඩි කෙල්ලෙක් ඇවිල්ලා. ඈ දවස් තුනක් වෙනුවට නිකන් මේක 20ක් වගේ දාගන්න බැරි වෙයිද අහනවා. තව කෙනෙක් අහනවා මේක මේ දෙසැම්බර් නිවාඩුවට විතරක් නෙමේ අනිත් නිවාඩු දෙකටත් මේක කරන්න බැරි වෙයිද කියලා අහනවා. ඉතින් මං කව මගේ දිහා බලන්න එපා. ඔය සංවිධායක නෝනා ඉන්නවනේ. එයා දිහා බලලා ඔය ප්‍රශ්න ටික අහන්න කියලා. ඉතින් ඒ විදිහේ අමුතු අමුතු කතන්දර දවස් තුන ගෙව්වට පස්සේ හරියට නිකන් අර කැම්ප් එකකට ගියා වගේ මම මේ තව ටික දවසක් ඉඳලා යන්නම් කියලා තමයි ඒගොල්ලන්ගේ අදහස තියෙන්නේ. හැබැයි දවස් තුන ගෙවා ගත්තේ කොහොමද කියලා ගත්තොත් බොහොම අමාරුවෙන් අර කට්ටියගේ සෑහෙන පෙට්‍රල් පුච්චලා තමයි මේ කොහොම හරි කරලා තියාගෙන ඉඳලා තියෙන්නේ. දැන් තව එක්කෙනෙක් ඇවිල්ලා කියනවා මම මේ දවස් 10කට විතර ඇඳුම් අරන්ලු ආවේ මේ නිකන් තුනෙන් යන්න බෑ වගේලු. ඉතින් ඔහොම තමයි. ඒ කට්ටියටත් අන්න ඒ ක්‍රමවේදෙට යම් කිසි විදිහකට මේ සරලව සැහැල්ලුවෙන් මේ දේ දුන්නොත් අන්න කැමැත්තෙන් බාර ගන්නවා. මේ දරුවන්ටත් ජීවිතවලට අදාළ කරලා දෙන්න බෑ. එහෙම නැතුව මේ සංකීර්ණ බණක් කිව්වට වැඩක් නෑ ඒගොල්ලන්ට. ඒගොල්ලන්ට අදාළ නෑ. ඒගොල්ලන්ට ගලප ගන්න බෑ. මේක නිසා අන්න සරල කරලා මේ මේ ක්‍රියාකාරකම් විදියට ක්‍රීඩා විදියට ඒ වගේම අපි මේ වාඩි වෙලා විදින ගමන් සිහියක් පුරුදු කරමු කියලා අන්න කරාම මේ මේගොල්ලෝ ගලප ගන්නවා ඒක. ඒගොල්ලන්ටත් ජීවිතයට අදාළ බව සනාථ වෙනවා. වාර්තාත් ලියනවා. බා මේ කරලා පුහුණු වෙලා වාර්තාත් ලියන දවස් තුනේම 30 ගාණක් ලියලා තිබුණා. මේ 30 ගාණම කියවන්න බෑනේ. ඉතින් මොකද කරන්නේ? හැමදාම 10ක් 15ක් 20ක් වගේ කියවලා අන්න හෙටත් ලියන්න ඕනේ. හෙටත් 30 ගාණක් ලියන්න කියලා ඉතින් ඉවර කරලා එනවා. මොකද ඒ 30 ගාණ කියවන්න ගියොත් පැය දෙකමාරක් විතර යනවා Q&A එකටම. ඉතින් ඒකින්ද පැයෙන් ඉවර කරන්න බලන උත්සාහ කරනවා. ඉතින් ඔහොම තමයි. ඒකට ඒ විදියට මේ දරුවෙක්ට වුණත් මේක අදාළ කරවන්න පුළුවන් ඒගොල්ලන්ගේ ජීවිතවලට මේ විදියට මේ අධ්‍යාපන කටයුතු කරගෙන මේ දේවල් කරගෙන වැඩි වැඩියෙන් විවේකයක් සැනසීමක් සහිතව ජීවත් වීමක්. ඒක ඒ ජීවිතයටත් අදාළයි. අපේ අපේ ජීවිතවලටත් අර විදියට මේ ධර්මාබෝධයේ කෙසේ වෙතත් මේ දිනදා ජීවිතයේ පහසු උදෙසා මේ හිත තුළ විවේකයක් සැනසීමක් උදෙසා මේ මම මේ දේ කරනවා. ආතතියෙන් තොර ජීවිතයක් උදෙසා මම මේ දේ කරනවා. එහෙම කරොත් ඒකම තමයි ධර්ම අවබෝධය වෙන්නේ. එහෙම නැතුව වෙන මොකක්වත් මැජික් එකක් නෙමෙයි. අන්න ඒ ධර්මයේ ගැන තමයි බුදුරජාණන් වහන්සේ මේ කතා කරන්නේ. මේ විදිහට ධර්මයක් දේශනා කරනවා මේ මුල මැද අග යහපත්. මුල මැද අග සුන්දර. ඒක අපි ප්‍රතිපදාවේ කොතන ඉඳියත් ආරම්භක අවස්ථාවේ ඉඳියත් කාලයක් පුරුදු කරපු කෙනෙක් ඉඳියත් ඊට වැඩිය බොහෝ කාලයක් පුරුදු කරපු කෙනෙක් ඉඳියත් ඔය කාටකාටත් අදාළ කාටකාටත් ගැළපෙන ප්‍රතිපදාවක් තමයි මේ තියෙන්නේ. මුලත් මැදත් අගත් අන්න තුනම සුන්දරයි මේ පුහුණුව තුළ. ඒ විදිහේ පුහුණුවක් තමයි මේ ක්‍රමවේදය. අර විදිහට වැඩි වැඩියෙන් පුහුණු කිරීමක් උත්සාහයක් තුළ දන්නේම නැතුව මට මේ විදිහේ වෙහෙස පීඩා නැතුව වැඩි විවේකයක් සහිතව ජීවත් වෙන්න පුළුවන්. ඒ විදිහේ මගක් පෙන්වන කෙනෙක් අන්න ලොවට යහපත පිණිස දෙවි මිනිසුන්ට අනුකම්පා පිණිස මේ ලෝකයේ පහළ වෙන පුද්ගලෙක් තමයි ඉතින්. ඒක තමයි බුදුරජාණන් වහන්සේ කියන්නේ එවැනි පුද්ගලයෝ 3 දෙනෙක් මේ ලෝකයේ පහළ වෙනවා. මෙන්න පළමුවැන්නා, මෙන්න දෙවැන්නා, මෙන්න තුන්වැන්නා. මේ පුද්ගලයා, මේ තැනැත්තා මේ විදිහට මෙන්න මේ ධර්මයේ දේශනා කරනවා මේ මුල මැද අග යහපත්. ඒ යහපත් ධර්මය අන බොහෝ දෙනෙක්ට තම තමුන්ගේ ජීවිත හිත් නිවා ගන්න සනස ගන්න උදව් උපකාර වෙනවා. ඒක තමයි ලෝකෙට කරන්න පුළුවන් යහපත. මේ වගේ පහළ වෙන මේ උත්තමයෙක්ට, බුදු කෙනෙක්ට, රහතන් වහන්සේ කෙනෙක්ට, එහෙම නැත්නම් අර සීක ප්‍රතිපදාවේ හික්මෙන උත්තමයට අන්න මේ ලෝකෙට කරන්න පුළුවන් යහපත තමයි ඔය තියෙන්නේ. මේ දෙවි මිනිසුන්ට අනුකම්පා පිණිස කරන්න පුළුවන් වැඩේ තමයි ඔය තියෙන්නේ. මේ විදියට ප්‍රතිපදාවක් පුහුණුවක් මේ පිරිසට හඳුන්වලා දෙනවා. ඒගොල්ලන්ට මේක මේ අරන් යන්න හැකියාවක් නැහැ. ඒ වෙනුවට මේක කරන්න පාර පෙන්වන්න පුළුවන්. ඕකනේ තියෙන්නේ. එහෙම නැතුව මේක මේ 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 අරගෙන යන්න හැකියාවක් මේ එන්න මං ගිහිල්ලා බස්සන්නම් කියලා හැකියාවක් එහෙම එකක් නැහැ. බුදුවරයෙක් උනත් රහතෙක් උනත් අර සීක ප්‍රතිපදාවක හික්මෙන උත්තමයෙක් උනත් ඒ කවුරු කවුරුත් පෙන්වන්නේ පාර පෙන්වීමක් කරන්න. පුහුණුව කරගන්න වෙන්නේ ඉතින් අපිටම තමයි. නේද? උත්සාහයෙන් උනන්දුවෙන් ඒක ක්‍රමානුකූලව තමන් තුළ වඩා ගත යුතුයි. ඒක තමයි ක්‍රමවේදය. අක්කාතාරෝ තථාගතෝ කියලා කියනවා. මේ මේ තථාගතයන් වහන්සේලා මේ විදිහට මාර්ගය පෙන්වන්නා. මාර්ගය පෙන්වනවා. ඒක තමයි කරන්නේ. ඒක තමයි බුදුරෙගේ කෘත්‍යය. ඇවිදගෙන යන්න වෙන්නේ අපි අපිට තමයි. අපි ගිහිල්ලා බස්සන්න කිව්වොත් ඒක එච්චරම සාර්ථක ප්‍රකාශයක් නොවෙන්න පුළුවන්. ඒ ක්‍රමවේදෙට වැඩ සිද්ධ වෙන්නේ නැහැ. ඒක නිසා මේ දහමක් දේශනා කරනවා. ඒ දහම අර විදිහට මේ බොහෝ දෙනෙක්ට හිතසුව පිණිස හේතුකාරණා හේතු වෙනවා. හැබැයි අපි තුලින් අපි ක්‍රියාත්මක කළ යුතුයි. එහෙම නැතුව වෙන කෙනෙක් කරා දෙයි කියලා බලාගෙන ඉඳොත් ඒක එච්චර සාර්ථක නැහැ. මේක නිසා අන්න නැවත නැවත අපි උත්සාහවන්ත වෙනවා. උත්සාහවන්ත වෙන්නේ කොහොමද? දැන් ආර්ය අෂ්ටාංගික මාර්ගය කියලා මේ පෙන්නන දේ සරලව අපිට ඔය සිහිය කියන වචනෙට කැටි කරන්න පුළුවන්. සිහිය පුරුදු කිරීම තුළ ඉතුරු වේ දේවල් ක්‍රමානුකූලව ගැලපිලා එනවා. නැත්තම් එතනත් සංකීර්ණයිනේ. ඒකත් කොහොමද මේ ටික ඔක්කොම ගලප ගන්නේ කියලා කෙනෙක්ට ප්‍රශ්නයක් මතුවෙන්න පුළුවන්. නෑ, සරලව සිහියක් පුරුදු කරන්න. ඒ පුරුදු කරන සිහිය තුළ ඉතුරු ටික ගැලපිලා එනවා. ඉතුරු දේවල් හරි ගිහිල්ලා නිවැරදි වෙලා එනවා. ඒක තමයි අවශ්‍ය වෙන්නේ. ඉන්න තැනින් පටන් අරගෙන ටිකෙන් ටික කරගෙන යාම තමයි අවශ්‍ය. පුහුණු කිරීම තමයි අවශ්‍ය. සිහියක් පිටවා ගැනීම තමයි අවශ්‍ය. නැවත නැවත හුස්මක් හුස්මක් බලන බලන හුස්මක් හුස්මක් පාසා අපි පුහුණුවක තමයි ඉන්නේ. තියෙන තියෙන පියවරක් පියවරක් පාසා අපි මේ ප්‍රතිපදාවේ තමයි ඉන්නේ. සිහියෙන් තියෙන පියවරක් පියවරක් පාසා. ඊට පස්සේ කන කන බත් කටක් බත් කටක් සිහියෙන් ගන්න පුළුවන් නම් අන්න ප්‍රතිපදාවේ තමයි ඉන්නේ. එතකොට සමහර කෙනෙක් අහනවා, ඔය සිහියෙන් හුස්ම බලන එකයි නිවන් දකින්න එකයි කොහොමද ගලපගන්නේ? එහෙම නැත්නම් ඔය පතුලට අවධානය ගේන එකයි තෘෂ්ණාව සය කරන එකයි කොහොමද ගලපන්නේ? එහෙම නැත්නම් ඔය බත් කනකොට සිහිය පිටවා ගන්න එකයි ධර්ම අවබෝධයයි කොහොමද ගලපන්නේ කියලා වගේ නිකන් අමුතු ප්‍රශ්න අහනවා. ඒ විදිහට කොහොමද අර ඉලක්කේ මේ කරන පුහුණුවයි ගලපන්නේ කියලා. ඇත්තටම ගත්තොත් තෘෂ්ණාව ශය කරන්න ගියාට කරන්න බෑනේ. තෘෂ්ණාව සය කරන්න ගියාට කරන්න බෑ. ධර්ම අවබෝධය ලං කරගන්න ගිහිල්ලා ඒ ඉලක්කේ ඉස්සරහින් තියාගත්තත් ඒක කරන්න බෑ. හරිද? ඒ වගේ ඉලක්ක නිකන් අර නිකන් විශාල වැඩි වගේ, සුවිසල් වැඩි වගේ. හරිද? ඒ වගේ ඉලක්ක පිටිපස්සේ හඹා ගිහිල්ලා එහෙම ලොකු වැඩක් ප්‍රයෝජනයක් වෙන්නේ නැහැ. මේක නිසා කළ යුත්තේ මොකද්ද? එහෙම නැත්නම් ක්‍රමවේදය මොකද්ද? මේ බලන බලන හුස්මක් හුස්මක් පාසා සිහිය පිහිටවා ගන්න පියවරක් පියවරක් පාසා අර එදිනෙදා ජීවිතෙත් සිහිය පිහිටවා ගන්න මොහොතක් මොහොතක් පාසා අන්න නිකන් ධර්මාබෝධය සඳහා හේතු සම්පාදනය කිරීමක් තමයි මේ සිද්ධ කරන්නේ. එහෙම නැත්නම් තෘෂ්ණාවශය කිරීමක් සඳහා හේතු සම්පාදනයක් තමයි මේ සිද්ධ කරන්නේ. එතකොට මේ ප්‍රතිපදාව අපිට සරලව අර ධර්ම අවබෝධය වගේ ලොකු ඉලක්කයක් ඉදිරියෙන් තියාගන්නවටත් වැඩිය තෘෂ්ණාවශය කිරීම වගේ මහා ඉලක්කයක් ඉදිරියෙන් තියාගන්නවටත් වැඩිය අන්න මේ සරලව හුස්මක් බලනවා වගේ ඉලක්කයකට කෙටි කරගන්න, අඩු කරගන්න, ගලප ගන්න පුළුවන්. ඒ හුස්මක් බලන බලන මොහොතක් මොහොතක් පාසා අන්න තෘෂ්ණාවශය කිරීම වේවා, ධර්මාවබෝධය වේවා, ඒ සඳහා හේතු සම්පාදනයක් සිද්ධ කරනවා. ඒ හේතු සම්පාදනයේ තමයි අපි කවුරු කවුරුත් ඉන්නේ. හරිද? එතකොට ඔය සක්මනක් පරියන්කයක් කියන්නේ ඒ සඳහා කරන හේතු සම්පාදනයක්. අර විදිහට එදිනෙදා ජීවිතයේ සිහිය පිහිටවගෙන ගත කරනවා කියන්නේ අර මහා ඉලක්කය සඳහා කරන හේතු සම්පාදනයක්. ඒ හේතු සම්පාදනයේ කාලයක් තිස්සේ සිද්ධ කරනකොට ක්‍රමානුකූලව ඒ දේ කරනකොට අන්න දන්නේම නැතුව තේරෙනවා අන්න අර ධර්මාබෝධය නැමැති ලොකු ඉලක්කයක් ලඟ වෙන්න බැරි විදිහේ ඉලක්කයක් තිබුණ ඒ ඉලක්කය ටිකෙන් ටික මට දන්නේම නැතුව ලඟ වෙලා කියලා. නැවත නැවත හේතු සම්පාදනය කරමින් කල් ගෙවනවා. ඒ කල් ගෙවීම තුළ තේරෙනවා අන්න වෙනදාට ප්‍රශ්න දැන් ප්‍රශ්න නෙමෙයි. වෙනදා ලොකු ආතතියක් වෙහෙසක් තිබුණා. දැන් ආතතියක් වෙහෙසක් ඒ පමණකට අන්න රැස් වෙලා නැහැ. වෙනදාට මේ විදිහට මේ පුද්ගලයෙක්ව ගැටිලා ලොකු වෙහෙසක් පීඩාවක් මං හදාගත්තා. දැන් එහෙම වෙහෙසක් පීඩාවක් මට නෑ. අන්න මොකද වෙලා තියෙන්නේ? මේ ධර්මාබෝධය තමයි ලඟ වෙලා තියෙන්නේ දන්නේ නැතුව. කලේ මොකක්ද ඒ සඳහා? කලේ සරලව අර වැඩි වැඩියෙන් හුස්මකට සිහිය පිටවා ගත්තා. වැඩි වැඩියකට වැඩියෙන් සක්මනේ සිහිය පිටවා ගත්තා. වැඩි වැඩියෙන් එදිනෙදා ජීවිතේ සිහිය පිටවා ගත්තා. ඒ පිහිටවීම තුළ අන්න මොකද වෙලා තියෙන්නේ දන්නේම නැතුව අර කී ලොකු ඉලක්කයක් විදියට පෙවුන අර දෙයට ලඟ වෙලා තියෙනවා. ලඟ වෙලා තියෙනවා. ඒක තමයි ක්‍රමවේදය. එහෙම නැතුව අර ඉලක්ක හඹාගෙන ගියා කියලා ඒවා එච්චර යහපතක් සඳහා ප්‍රයෝජනයක් සඳහා පිහිටන්නේ නැහැ. ඉතින් ඕක තමයි ක්‍රමවේදය. ඒක නිසා සරලව තේරුම් ගන්න අපි මේ ඉන්නේ අර මහා ඉලක්කයකට හේතු සම්පාදනය කිරීමක් තුළ. ඒක තමයි අපිට කරන්න පුළුවන් වැඩේ. අපේ හැකියාව නැත්තම් අපේ ඉඩකඩ ඒක තමයි. ඒක නැවත නැවත සිද්ධ කිරීම තුළ අර කී මහා ඉලක්කය දවසක නොදැනීම ලඟ වෙලා ඒවි. ඔක දවසක් දෙකක් පුරුදු කරා කියලා ලොකු වෙනසක් දැනෙන්නේ නැහැ. අපි හිතමු මේ හුස්ම බලනවා, සිහිය පීටවා ගන්නවා, එදිනෙදා ජීවිතයේ මේ විදිහට සිහිය පීටවා ගන්නවා කියන මේ පුහුණුව දවසක් දෙකක් කරා කියලා ලොකු වෙනසක් පරිවර්තනයක් ජීවිතේ වෙන්නේ නැහැ. එහෙම වෙන්නේ නැහැ. එහෙම දැක ගන්න බෑ. ඒතර කෙනෙක් කියනවා මම දවස් දෙක තුනක් කරා තමයි මේ මුකුත් වෙනසක් නැහැ නේ කියලා. සමහර කෙනෙක් මේ විදිහට රිට්‍රීට් එකකට ඇවිල්ලා දවස් පහක් ඉඳලා යනවා. භාවනා කමටහන සුද්ධ කරන්නේවත් නැහැ. හැබැයි ඉඳලා යනවා. ඉඳලා ගිහිල්ලා ඉවරලා අන්න කියනවා මම මේ නිස්සාරණවණිත් භාවනා කරලා තියෙනවා. ඊට පස්සේ විපස්සනා භාවනා මධ්‍යස්ථානෙකුත් දාගන්න පුළුවන් වුණා. බලනකොට මේ කමටහනක්වත් සුද්ධ කරපු නැති ගොයියෙක් තමයි මේ ගිහිල්ලා මේ භාවනා මධ්‍යස්ථානයක් දාගෙන ඉන්නේ. ඉතින් ඕක තමයි වැඩේ. එහෙම දවසක් දෙකක් පුහුණු වුණා කියලා මට හරියන විදිහට පුහුණු වුණා කියලා මේක එච්චර සාර්ථක නෑ. ගොඩ දෙනෙක් තුල දකින්න පුළුවන් කිසිම විවෘත භාවයක් එහෙම එකක් නෑ. හරිද? අර මරි මෝඩකම තමයි දිගටම තියෙන්නේ. ඒක වෙනස් වෙන්නේ නෑ. හරිද? අර සංසාරය පුරාට වැඩපු ගුණාංග තමයි. ඉතින් ඒක ඉදිරියෙන් තියාගෙන ඉඳියා කියලා එහෙම ලොකු ප්‍රතිඵලයකුත් නෑ. ඒ වෙනුවට මොකද්ද මේ කියන්නේ කියලා පොඩ්ඩක් නිකන් මේ ෆීල්ඩ් එකට බහින්න එපා. මඩට බහින්න ඕනේ පොඩ්ඩක්. මඩට බහලා බලන්න ඕනේ. ඒකට පොඩ්ඩක් විවෘත වෙන්න ඕනේ. කියන එක වැරදි නෑ. ඒක වෙනම කතන්දරයක්. මේ කල් යනකොට කොහොමද තේරෙනවනේ? නෑ ඕකේ මට බලන්න දෙයක් නෑ. ඕකේ දැනගන්න දෙයක් නෑ කියලා ඉඳියොත් ඉතින් ඒක එච්චර තේරුමක් නැති වැඩක්. එයා කොච්චර කාලයක් ඉඳියත් රත පහක වැඩක් අරගත්තේ නෑ කියලා පැහැදිලිව කියන්න පුළුවන්. මොකද හේතුව එහෙම විවෘත භාවයක් තිබිලා නෑ බලනකොට. නේද? අර කොහෙන්ද අරගෙන ආපු මෝඩකමක් තමයි රජයලා තියෙන්නේ. දැන් අපි ඉතින් විවෘත වෙලා මොකද්ද මේ කියන්නේ කියලා, මේ දන්න හින්දානේ කියන්නේ කියලා නේද? මේ යම් කිසි විදියක අහිංසක වෙලා පොඩ්ඩක් බලන්න ඕනේ. බලනකොට බලනකොට තේරෙනවා මේක මේ අදාළ දෙයක්, එහෙම නැත්නම් මේක අදාළ නැති දෙයක්, මේක හරි දෙයක්, මේක වැරදි දෙයක් කියලා මොනවා හරි තම තමුන්ට තේරෙන්න පුළුවන්නේ. ඒ තේරෙන්නේ නැහැ අර විදිහේ විවෘත භාවයක්, අර විදිහේ අහිංසක වීමක් නැත්තම්. ඉතින් එන්නේ විදිහේ ක්‍රමානුකූලව ටිකෙන් ටික වඩා ගත යුතුයි. එහෙම නැතුව මේක දවසක් දෙකක් කරා, දවසක් දෙකක් පුහුණු කරා කියලා එහෙම ලොකු වෙනසක් පරිවර්තනයක් සඳහා හේතු වෙන්නේ නැහැ. කෙනෙක්ට පැහැදිලිව ගිහිල්ලා කියන්න හේතු කාරණා තියෙනවා. මොකද්ද? මම ඔය සිහිය පුරුදු කරා, ඕකෙන් ඇති වැඩක් නැහැ කියලා. එහෙම කියන්න හේතු කාරණා තියෙනවා. මොකද? දවස් දෙකක් තමයි කරලා තියෙන්නේ. දවස් දෙකක් කිරීම තුළ එවිදිිය ලොකු වෙනසක් පරිවර්තනයක් දැකගන්න බැහැ කෙනෙක්ට. මේක මේ සංසාරය පුරාවට ආපු හිතක් නෙමේක නේද? එහෙම වෙනස් වෙනවා නම් මොනව කරන්න බැරි දප්පා. නිවන කියන එකත් ඔච්චරම අමාරු වෙන විදිහක් නෑ එහෙමනම් ගත්තොත්. නෑ ඒක නෙමේ ක්‍රමවේදය. මේක මේ ලොකු මොමෙන්ටම් එකක් තියෙනවා මේ හිතේ. මොමෙන්ටම් එක තියෙන්නේ පැවැත්ම දිහාවට. ඒක වෙනස් කරනවා කියන්නේ ක්‍රමානුකූල උත්සාහයක්. අන්න අර විදිහට හේතු සම්පාදනයක් සිද්ධ කරනවා. මේක අපි නිතිපතා විනාඩි 30ක්වත් ඇවිදිනවා, වාඩි වෙලා ඉන්නවා, ඒ විදිහට දවසකට පැයක වගේවත් ආයෝජනයක් සිද්ධ කරනවා. පැයක් බැරි නම් 20වද දෙකක්වත් 40ක්වත් ඒ විදිහ ආයෝජනයක් සිද්ධ කරනවා. එහෙම මාස 3-4ක් මේ ආයෝජනය කරනවා. ඒ අතරේ එදිනෙදා ජීවිතේත් හැකි පමණින් සිහියක් පිහිටවා ගන්න උත්සාහ ගන්නවා. අන්න ඒ විදිහේ ක්‍රමවේදයක. ඒ විදිහේ ක්‍රමවේදයකට හේතු සම්පාදනය කරොත් අන්න තැපෑලෙන් තමයි ප්‍රතිඵල එන්නේ නේද? තැපෑලෙන් වදිනවා කියන්නේ අන්න තේරෙනවා ටික දවසක් යනකොට දන්නේම නැතුව මගේ ජීවිතේ මෙහෙම වෙනසක් පරිවර්තනයක් වෙලා කියලා. වෙනදාට වැඩිය ආතති අඩු ස්වභාවයක් මා තුළ මම අත්දකින්නවා කියලා. අන්න මාස කීපයක් වැඩිපුරත් එක පුරුදු කරොත් තේරෙනවා මේ දේවල් මේ ප්‍රශ්න විදිහට ගන්න ගතියක් මගේ හිත තුළ වැඩිය නෑ කියලා. ගත්තත් ප්‍රශ්නයක් විදිහට ඉස්සර තරම් නටන දඟලන දෙයක් නෑ කියලා. හරි, අපි හිතමු මේ විවිධ පුද්ගලයක ගනුදෙනු කරනකොට ඒවා තුළ ඒ පුද්ගලයෝ එක ගැටෙමින් පෙට්‍රල් පුච්චන ගතිය මා තුළ යම් පමණකට අඩු වෙලා කියලා. අන්න මොකද උනේ, කාලයක් තිස්සේ නැවත නැවත පුහුණු කිරීම තුළ අන්න කෙනෙක්ට තේරෙනවා මගේ ජීවිතේ වෙනසක් පරිවර්තනයක් වෙලා කියලා. ඕක තමයි ක්‍රමවේදය. එහෙම නැතුව වෙන මොකක්වත් මැජික් එකක්වත් ෂෝට්කට් එකක්වත් නැහැ. නිකන් ගමාර කෙනෙක් හිතනවා නිකන් ෂෝට්කට් දන්න ඇති, හැබැයි කියන්න නැතුව ඇති කියලා. එහෙම හිතෙන් අතිර තියෙනවනේ නේ, නිකන් මේ නිකන් දන්න ඇති කියන්න නැතුව ඇති කියලා. අර ළමයිගේ වැඩසටහනෙන් වැඩසටහන ඉවර වුණාට පස්සේ එකෙක් ඇවිල්ලා අහනවා කනට කරලා, ස්වාමින්වහන්ස මේ මාස 3ක් විතර මේ විභාගවලට පාඩම් කරන එක හරි අමාරු වෙනේ ස්වාමින්වහන්ස, ඒ වෙනකොට බැරිද මේ එක දවසින් පාඩම් කරලා ඔය විභාගේ ගොඩ දාන්න මොකක්වත් නැද්ද ෂෝට් කට් එකක් කියලා. මරු අප්ප මේ පොඩි ඕන් නිකන් හරි දක්ෂයි බැලුවාම හොයාගෙන එන දේවල්. ඉතින් මං ගෝවා එහෙම ෂෝට් කට් එකක් නැහැ කියලා. වෙන මොනව කියද? හරි නිකන් මූණ කල්ලු කරගෙන ගියා යන්නේ. එහෙම ෂෝට් කට් එකක් නැහැ. අමාරුවෙන් ක්‍රමවේදයක් සහිතව ওই විදිහට විපේීමක් කළ යුතුයි. හේතු සම්පාදනයක් කළ යුතුයි. ඒ හේතු සම්පාදනය කරොත්, කාලයක් තිස්සේ කරොත් අන්න දන්නේම නැතුව තේරෙනවා, අර තැපෑලෙන් වදිනවා වගේ තේරෙනවා මොකද්ද මේ මගේ ජීවිතේ වෙනසක් පරිවර්තනයක් වෙලා කියලා. මේක තමයි ක්‍රමවේදය. දැන් මීට අවුරුදු කීපයකට කලින් ඔය කෝවිඩ් වලින් පස්සේ අපි ඔය විවිධ සූම් වැඩසටහන් පටන් ගන්න, දැන් මේකත් ඒ වගේ එකක් වෙන්ට. ඉතින් කොහොම හරි මේ වැඩසටහන් කීපයකම අපිට මතකයි ඒ දවස්වල සම්බන්ධ වෙනකොට සම්බන්ධ වුණු පිරිස මේ පුහුණුව දන්නේම නැති පිරිසක්. දන්නේම නැති පිරිසක් තමයි සම්බන්ධ වුණේ. ඒගොල්ලෝ ඒ දවස්වල කතා කරපු විමසපු දේවල් එක ගත්තාම නිකන් මේ 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 නිසරණවනේ දන්නෙත් නෑ, සිහිය දන්නෙත් නෑ වගේ තත්ත්වයක තමයි තියුනේ. හැබැයි ඉතින් බොහෝ දෙනෙක් හැලිලා ගියා. නමුත් කිහිප දෙනෙක් ඉතුරු වුණා. එතකොට ඒ විදිහට අවුරුදු කීපයක් තිස්සේ ඉතුරු වුණු පුහුණු වෙච්ච පිරිස් අන්න අද සාක්ෂි දෙනවා අවුරුදු කීපයකට පස්සේ අන්න මේ මේ මේක තමයි මගේ වෙලා තියෙන පරිවර්තනය කියලා. එතකොට මේ මේ මෙහෙ ඇවිල්ලත් නැතුව මේ කැලේ ගහක්වත් දන්නෙත් නැහැ, කොහෙදෝ වෙන රටක ඉන්නේ. හරිද? හැබැයි ඒ ඉඳගෙන මේ දුරස්තව සම්බන්ධ වෙලා, දැන් දුරස්ත කියන එකට තියෙන හොඳ වචනයක් සිංහලෙන් මාර්ගගත ක්‍රමවේදයකට අනුව සම්බන්ධ වෙලා, හරිද? එහෙම සම්බන්ධ වෙලා ඒක ඇයෝ සාක්ෂි දෙනවා, ඒ කට්ටිය සාක්ෂි දෙනවා. මොකද්ද? මෙන්න කරනාලද පුහුණුවක ආනිසංසය. අර ධර්මහබෝධය කියලා අර බර වචනෙන් කියන දේ බලනකොට මේ දිනදා ජීවිතේ මට වැඩි වැඩියෙන් විවේකීව ජීවත් වෙන්න පුළුවන්. මේ මිනිස්සු එක්ක නොගැටී ජීවත් වෙන්න පුළුවන්. මේ මිනිස්සුන්ගේ ඇවිස්සිලි වලට ඇවිස්සෙන්නේ නැතුව ජීවත් වෙන්න පුළුවන්. ආතතියේ අඩු ආතතියෙන් තොර ජීවිතයක් ලං කරගන්න පුළුවන්. ඒක තමයි ධර්මාවබෝධය වෙන්නේ. එතකොට එහෙම කෙනෙකුත් සාක්ෂි වෙනවානි. සමහර විට මේකෙම පදිංචි වෙලා පැවිදි වෙලා අවුරුදු ගාණක් ඉඳපු කෙනෙක්ටවත් ලැබිලා නැති දෙයක්. දුක තමයි මොකද කරන්නේ ඉතින් නේද? ඒක තමයි ඒකේ හැටි. මෙහෙට වෙලා ඉන්නේ කියලා ලැබෙන්නේ නැහැ. මේ හරි අසාධාරණ ලෝකයක් අප මේක. හරිම අසාධාරණයි. අසාධාරණම වෙන්න ඕනි නේද? ඒක තමයි ක්‍රමවේදය. ඒ තමයි ක්‍රමවේදය. එතකොට අර කොහෙදෝ ඉන්න මිනිස්සෙක් සාක්කී මේ විදිහේ වෙනසක් පරිවර්තනයක් මා තුළ වෙලා තියෙනවා. ඊට වැඩිය මොකද? අයියාට ඉදි වෙන කවුරුත් ගැන ලෝක ඔප්පු කරන්න දෙයක්වත් නැහැ නේ. අර නිකන් අර උග්ග ගහපතියා වගේ නේ. උග්ග ගහපතියා ගිහිල්ලා නිගණ්ඨනාත පුත්තගාවට. නිගණ්ඨනාත පුත්තාත් නිකන් බුදුහාමුදුරුව වගේමලු. ඈ සාක්කේ කුලෙමලු පැවිදි වෙලා තියෙනවා. අර හෙළුවට දානවලු ඉන ඉනට තියෙති දාලා තිනවලු අර ලැබු ගෙඩිය එල්ලනද කොහෙද නූලක් ඒක පේන්නේ නිකන් සිවුර වගේලු හරිද එතකොට නිකන් අර පිළිමේ මේ පිළිමේ මාරු වෙන ස්වභාවයක් තියෙනවා කාට කාටත් නේ දැන් ලංකාවෙත් ගොඩ දෙනෙත් මාරු වෙච්ච පාටක් තියෙනවා නිකන් අර බුදුහාමුදුරුව කියලා වඳින්නේ බලනකොට නිගණ්ඨනාත පුත්තට ඈ බුදු බුදුහාමුදුරන්ගේ ප්‍රතිපත්ති කියලා ඉස්ස උඩ තියාගෙන ඉන්නේ බලනකොට නිගණ්ඨනාත පුත්තගේ ප්‍රතිපත්ති එහෙම කට්ටි ඉන්නවා බහුතරයක් හරි ඉතින් කෙසේ නමුත් ඔය නිගණ්ඨනාත පුත්තගාවට ගිහිල්ලා මේ උග්ග ගහපති අද කොහෙද මට මතක නැහැ හරියට නම නා ගිහිල්ලා වාඩි වෙනවා ඉතින් දන්නවා මේ එන්නේ හොඳම බඩුවක් තමයි මේ ශාසනේ හොඳ 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 වැඩකාරයෙක් තමයි මේ ඉන්නේ හොඳ ශ්‍රාවකෙක් තමයි ඉතින් මේ නිගණ්ඨනාත පුත්ත තමුන්ගේ පිරිස ඉස්සරහා මේ උග්ග ගහපතියාගෙන් අහනවලු මේ ඔය බුදුරජාණන් වහන්සේ කියන එක ඔය භාග්‍යතුන් වහන්සේ කියන එක ඔයා පිළිගන්නවද කියලා එතකොට උග්ග ගහපතියා කියනවලු නෑ ස්වාමීනි මම පිළිගන්නේ නෑ කියලා ඉතින් නිගණ්ඨනාත පුත්‍රට අර ලැබිච්ච අවස්ථාව කරගන්න දෙයක් නැහැ. මේ විදිහේ ශ්‍රාවකෙක් ඇවිල්ලා මේ ගිහි ශ්‍රාවකෙක් මෙහෙම කිව්වනේ. ඉතින් කියනවා මේ උග්ග ග්‍රහපතිය බලන්න කොච්චර නම් කෙලින් කතා කරන කෙනෙක්ද කියලා. මෙයා මෙච්චර ගෝලෙක් වෙලා හින්දගෙන කිව්වනේ මේ බුදුරජාණන් වහන්සේ කියන එක පිළිගන්නේ නැහැ කියලා. කියලා කියනවා. විශ්වාස කරනවාද කියලා අහන්නේ. විශ්වාස කරන්නේ නැහැ කියලා කියන්නේ අරයා. විශ්වාස කරන්නේ නැහැ කියලා කිව්වනේ මේ මනුස්සයා කියලා එන්න ඔන්න ටෝකක් දෙනවා. ඊට පස්සේ උග්ග ගහපතිය අහනවා ස්වාමීනි කාගේ හරි දෙයක් විශ්වාස කරන එකද එහෙම නැත්නම් තමුන් අත්දකින්න එක උතුම් කියලා. එතකොට ඉතින් නිගණ්ඨනාත පුත්‍රට කියන්න වෙනවා තමුන් අත්දකින්න එක උතුම්. ඒක හරිනේ. ඈ කවුරු හරි කියන වචනයකට වැඩිය තමුන් අත්දකින්න එක උතුම්. එහෙම නැත්නම් ওই ත්‍රිපිටකයේ සූත්‍රවල තියෙන බණට වැඩිය මේ අපේ සක්මනක පරියංගික අපේ අත්දැකීම උතුම්. හරි. එතකොට ඒක පිළිගන්න වෙනවා. ඊට පස්සේ උග්ග ගහපතිය කියනවා මේ ස්වාමීනි මම ඉතින් බුදුහාමුදුරු කියන එක පිළිගන්න ඕනේ නෑනේ මම අත්දැකලා තියෙනවානේ ඉතින් ඒකින්ද මට ඒක ගැන විශ්වාසයක් නෑ කියලා. ඇයි ඒ විශ්වාසයක් නැත්තේ මම අත්දැකලා තියෙනවා. ආයේ තව කෙනෙක් කියන එක විශ්වාස කරන්න දෙයක් නෑ කියලා. ඕක කිව්වාම ඉතින් උන් නිගණ්ඨනාත පුත් ආපහු කියන බලන්න මේ උග්ග ගහපතිය කොච්චර කෛරාටිකයේද්ද කියලා. නේද වෙන මොනවා කියන්නද? ඕක තමයි වැඩි. එතකොට උග්ග ගහපතියට නම් නිගණ්ඨනාත පුත්තයි බුදුහාමුදුරුවයි මාරු වුණේ නෑ වගේ. අපිට මාරු වුණාට නේද? ඒක තමයි වැඩි. ඉතින් කෙසේ නමුත් අන්න ඒ තමුන් අත්දකින්න දේ, ඒ තමුන්ට ලැබෙන දේ තමයි ප්‍රමුඛ වෙන්නේ. මෙහෙම නැතුව කොහෙවත් තියෙන වචනයක්වත් කවුරුත් කියන දෙයක්වත් නෙමෙයි. මේක මම මා තුලින් මම අත්දැකලා තියෙනවා. ඒකම ඇති ඊට වැඩි වෙන සාක්ෂියක් ඕනේ නැහැ. ඉතින් ඒකෙන් ද අර අවුරුදු කීපයක් පුරුදු කරපු කෙනෙක් අන්න තම තමුන්ගේ මට්ටමින් මේ කී විවේකය ලං කරගෙන තියෙනවා. එහෙම සාක්ෂි දෙන බොහෝ පිරිසක් ඉන්නවා. දවසෙන් දෙකෙන් නෙමෙයි හැබැයි. කාලයක් තිස්සේ මේකේ වැටිලා මේක කරගෙන ගිහිල්ලා අන්න කියනවා මේ නිතිපතා මම සක්මනක් කරා, නිතිපතා පරියන්ඛයක් කරා, දැන් අවුරුදු කීපයක් තිස්සේ කරා. මෙන්න මගේ වෙනස පරිවර්තනය, මෙන්න මගේ සාක්ෂිය. ඉතින් ඒක තමයි ක්‍රමවේදය. ඒක නිසා මෙන්න මේ ධර්මාබෝධය කියන මේ දේ අපේ ජීවිතවලට ගැලපෙන්නේ අන්නේ ආකාරයට මේ තම තමන්ගේ ජීවිතේ නිවා ගැනීමක්ම තමයි ධර්මාබෝධය වෙන්නේ. අන්නේ එවැනි වූ ධර්මයක් දේශනා කරන පුද්ගලයෝ 3 දෙනෙක් ගැන තමයි මේ බුදුරජාණන් වහන්සේ මේ සඳහන් කරන්නේ. අපේ ජීවිතේ නිවා ගන්න, හිත නිවා ගන්න අවශ්‍ය ක්‍රමවේදය මඟ පෙන්නන ඒ උත්තමයන් වහන්සේලා. ඉතින් ඒ විදිහේ කෙනෙක් පහළ වුණු මේ ලෝකෙක අපි අපිටත් අපේ ජීවිතේ නිවා ගන්න, ඒ හිත නිවා ගන්න අවස්ථාවක් මතුවෙලා එනවා. අන්න ඒ අවස්ථාව පාවිච්චි කරොත් අන්න අර මුලමැදාග යහපත් ධර්මය අපි ලංකරගත්තා, ඒ ධර්මයෙන් ප්‍රයෝජනයක් ගත්තා බවට පත් වෙනවා. ඉතින් අද දවසේ මේ මතක් කිරීමත් එවැනි නිවා ගැනීමක් සඳහාම හේතු වාසනා වේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු.
සාදු සාදු සාදු. ගෞරවනීය පූජනීය ධම්මකුසල ස්වාමීන් වහන්සේ, ඔබ වහන්සේ අද දවසේත් අපගේ අනුකම්පාවෙන් වෙහෙස මහන්සි නොබලා අපේ කමටහන් වார்த்தාවලට වටිනා පැහැදිලි පිළිතුරු සපයා දීමෙනුත්, දෙවනි කොටස වන ධර්ම දේශනාවද ඒ ගැඹුරු ධර්මයේ අපට සරල ලෙසින් පැහැදිලි කර දෙනු ලැබුවා. ඒ වෙනුවෙන් ඔබ වහන්සේට අප සියලු දෙනාගේම කෘතඥතාවේ දෙපා නැමද පින්දීමෙන් පුද කරමු. එලිසින්ම ඒ සඳහා අපට මේ අවස්ථාව ලබා දුන් ලොකු ස්වාමීන් වහන්සේ ඇතුළු ස්වාමීන් වහන්සේලාටත් අප සියලු දෙනාටත් උතුම් නිර්වාණය අවබෝධ කර ගැනීමට මෙම පින හේතු වාසනා වේවා. සාදු සාදු සාදු. උදේ සභාවට අවස්ථාවක් දෙනවද?
අවශ්‍ය නැහැ. උපාලි මේ වැඩසටහනේ පටන් ගන්නෙම එම අවස්ථාව ලබා දීලානේ. අපි ස්වාමීන් වහන්සේට වන්දනා කරමු.
ඔබ වහන්සේ වන්දනා කරන්න අවසරයි ස්වාමීන් වහන්සේ.
හොඳයි, හරි.
ඕකාස වන්දාමි බන්තේ
සකි හොන්තු
මයා කතම් පුඤ්ඤං සාමිනා අනුමෝදී තබ්බං.
සාදු සාදු අනුමෝදාමි.
සාමිනා කතම් පුඤ්ඤං මයිහං දාතබ්බං.
සාදු අනුමෝදී තබ්බං.
සාදු සාදු අනුමෝදාමි. ඕකාස ද්වාරත්තේන කතං සබ්බං අච්චයන් කමතමේ බන්තේ.
කමාමි කමිතබ්බ.
සාදු සාදු සාදු. ඕකාස කමාමි බන්තේ
සුඛී හොන්තු.
ဒුතියම්පි ඕකාස වන්දාමි බන්තේ
සුඛී හොන්තු.
තතියම්පි ඕකාස වන්දාමි බන්තේ.
අභිවාදන සිලිස නිච්ඡන් මද්දාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩන්ති ආයුවන්නෝ සුකම් බලං අයුර ආරෝග්‍ය සම්පත්ති සග්ග සම්පත්ති මේවංශාතෝ නිබ්බාන සම්පත්ති විනාතේ සමිච්චතෝ.
සාදු සාදු සාදු. සීලවන්තං ගුණවන්තං පුඤ්ඤක්කෙත්තං අනුත්තරං දුර්ලභේන මයාලද්දං පසිතුං වන්දිතුං වරං සාරිපුත්තාදිතේරානං ආගතම් පටිපාටියා සදා සීලං දයාවාසං බුද්ධ පුත්තං නමාමහං. සාදු සාදු සාදු.
හැම දෙනාටම තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි ස්වාමීනි.